ප්‍රශ්න අංක 22 ගරු ලලිත් කුමාර මෙතුමා අධිකරණ හා බන්ධනාගාර කටයුතු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
යොමු කරන යජගතා.
යජගතා නායකතුමනි, අයන්නේ 1988 අංක 72 දරන සමත මණ්ඩල පනත යටතේ වටිනාකම රුපියල් අවවා.
ලලිත් කුමාරවන්තුමා ඉන්නවා, එතුමා අහනවා.
1988 අංක 72 දරන සමත මණ්ඩල පනත යටතේ වටිනාකම රුපියල් ලක්ෂ 5 නොඉක්මවන චංචල හෝ නිෂ්ඵල දේපල හෝ ණය කලාභයක් හෝ ඉල්ලීමක් සම්බන්ධයෙන් වූ ආරවුල් විසඳීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ටාශයක් ආවරණය වන පරිදි ප්‍රජා සමත මූල්‍ය මණ්ඩල 329ක් පිහිටුවා ඇත. ඊට අමතරව අලුතින් ස්ථාපිත කරන ලද ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10ක ප්‍රජා සමත මූල්‍ය මණ්ඩල පිහිටවීම මූලික කටයුතු සිදු කරමින් පවතී. එසේම 2003 අංක 21 දරන සමත මණ්ඩල පනත යටතේ වටිනාකම රුපියල් ලක්ෂ 20 දක්වා වූ වටිනාකමක් සහිත ඉඩම් ආරවුල් විසඳීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් පිළිබඳ සමත මූල්‍ය මණ්ඩල පිහිටවීම ආරම්භ කර ඇති අතර මේ වන විට අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය, මන්නාරම වවුනියාව, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමල යන දිස්ත්‍රික් පිහිටුවා ඇති අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඉදිරියේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක මෙම සමත මූල මණ්ඩල පිහිටවීම අපේක්ෂා කරන අතර ඒ යටතේ කොළඹ, ගම්පහ, මහනුවර, මොනරාගල, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල පිහිටුවීම සඳහා දැනට කටයුතු කරමින් පවතී. ආයන්නේ 2 1991 වර්ෂයේදී පිහිටුවීම ආරම්භ කර ඇති ප්‍රජා සමත මූල මණ්ඩල මගින් මේ දක්වා ආරවුල් 1,086,165 ප්‍රමාණයක් සමතයට පත් කර ඇත. ඒක ඉදිරියට ගෙනාපු ආරවුල් සංඛ්‍යාව තියෙනවා ගරු මන්ත්‍රීතුමා, මම ඒ ලයිස්ව සභාගත කරන්නම්. ආයන්නේ 3 සමත මණ්ඩල කොමිෂන් සභාවේ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඍජු අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වේ. ඊට අමතරව සියලුම මූල්‍ය කටයුතු අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී යටතේ සිදු කෙරේ. ආයන්නේ 1 සමත මූල මණ්ඩල සමාජිකයන්ගේ සේවය ඇගයීම පිණිස පත් කරනු ලබන අවස්ථාවේදී අධිකරණ බල ප්‍රදේශයේ බලපැවැත්වෙන පරිදි ධූරයේ දරණතෙක් සාම වෙනසුරු තනතුරක් පිරිනමයි. ඊට අමතරව සෑම වර්ෂයකම ජූලි 18 දිනට යෙදෙන ජාතික සමත දිනයේ සමරන අවස්ථාවේදී සමතකරුවන්ගේ සේවය ඇගයීම සිදු කරනු ලැබේ. උදාහරණයක් ලෙස 2018 වර්ෂයේ ජාතික සමත දිනය වෙනුවෙන් සමත මූල මණ්ඩල වල වසර 25ක් සේවය කරන ලද සමතකරුවන්ට සන්නස් පත්‍රයක් පිරිනැමීම, 2022 මැයි 31 දින සිට ජූනි 4 දක්වා නෙදර්ලන්තයේ හේග් නුවර පැවති ලෝක යුක්ති සංසදයේ සහභාගී වීම සඳහා අයදුම්පත් කැඳවා සුදුසුකම් පරීක්ෂාවකට තෝරා ගන්නා ලද සමතකරුවන් දෙදෙනෙකුට අවස්ථාව ලබා දීම යන්න දැක්විය හැකි. ආයන්නේ 2 ඔව් සමත මණ්ඩල ක්‍රියාත්මක ක්‍රියාදාමයේ ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණය හා පුහුණු කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ සමත පුහුණු නිලධාරීන් 20 දෙනෙකු හා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මණ්ඩලයේ වැඩසටහන් නිලධාරීන් 28 දෙනෙකු, සංවර්ධන නිලධාරීන් 285 දෙනෙකු පත් කර ඇති අතර ඔවුන් විසින් නිරතුරුව ප්‍රජා දැනුවත් කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීමට අමතරව සමතකරුවන්ගේ දැනුම යාවත් කිරීම කිරීම පිණිස පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. 2 මහජනතාවට සමත මූල මණ්ඩල තොරතුරු පහසුවෙන් ලබා ගැනීම පිණිස වෙබ් අඩවියක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කරමින් පවතින අතර එහි කටයුතු අවසන් අදියරේ පවතී. 3 ප්‍රජා සමත මූල මණ්ඩල අමතරව වටිනාකම රුපියල් ලක්ෂ 20 දක්වා වූ ඉඩම් ආරවුල් උසාවියට නොගොස් විසඳා ගැනීමට අවස්ථාව සැලසෙන ඉඩම් පිළිබඳ සමත මූල මණ්ඩල දිස්ත්‍රික්ක 9ක පිහිටුව ඇති අතර ඉතිරි දිස්ත්‍රික්කවලටද මෙම ඉඩම් පිළිබඳ සමත මූල මණ්ඩල පිහිටවීමට කටයුතු කරමින් පවතී. 4 වර්තමානයේ වන විට ශ්‍රීගේ වර්ධනය වී මූල්‍ය ආරවුල් උසාවියට නොගොස් විසඳා ගැනීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ මූල්‍ය ආරවුල් සමත වූ මණ්ඩලවල පිහිටුවීමට කටයුතු කරමින් පවතී. ඒ යටතේ ප්‍රථමයෙන් දිස්ත්‍රික්ක 6ක පිහිටුවීම සඳහා මූලික කටයුතු සිදු කරමින් පවතී. 5 මීට අමතරව මහජනතාවට පහසුවෙන් තම ආරවුල් සමත මූල මණ්ඩලයට යොමු කිරීම පිණිස සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පැමිණිලි පෙට්ටි ස්ථාපිත කිරීමට කටයුතු කරමින් පවතී. 6 පාසල් සිසුන් අතර දැක්වෙන ආරවුල් පාසල් පද්ධතිය තුළින් විසඳා ගැනීම සඳහා පාසල් සමතකරණ ඒකකය පිහිටුවීමට කටයුතු කරමින් පවතී. 7 සමතකරුවන් තවදුරටත් උනන්දු කරවීම අරමුණු කොටගෙන 2021/4/27 දින සිට දිනකට ගෙවන ලද ගමන් වියදම් දීමනාව රුපියල් 500 සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීම. 8 පාර්ශවකරුවන් විසින් හඳුනාගත් සමත මණ්ඩල ක්‍රියාවලියට දුර්වලතා සහ වැඩි දියුණු කළ යුතු අංග ගැන සාකච්ඡා කොට ඒවාට ගෙනා හැකි නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා පහත පනත් සංශෝධනය කිරීමට කටයුතු කරමින් පනතී. 1988 අංක 72 දරන සමත මණ්ඩල පනත සංශෝධනය, ඒ වගේම 2003 අංක 21 දරන සමතකරණ පනත සඳහා අවශ්‍ය සංශෝධන. 9 අවසාන එක විශේෂ සමත මණ්ඩල ප්‍රාදේශ නිලධාරී සහ සමතකරුවන් ධාරිතාවයේ සංවර්ධන කටයුතු සමතකරුවන්ගේ දීමනා සඳහා මාස 6ක කාලයක් වෙනුවෙන් 2,72,86,150ක මුදලක් ලබා දීමට ආසියානු පදනම එකඟ වී ඇත. උක්ත මූල්‍යාධාර යුරෝපා සංගමයේ ප්‍රධාන යටතේ මේ වන විටත් ක්‍රියාත්මක වන Supporting Effective Dispute Resolution ව්‍යාපෘතිය හරහා ලබා දීමට එකඟ වී ඇත. මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශද මේ වන විට ඉදිරිපත් කර ඇත. ඇය යන්න පැන නොනගී.
බොහොම ස්තුතියි ඇමතුමනි. මගේ අතුරු ප්‍රශ්න එක.
ගරුව ඇමතුමා,
නියෝජ කතානායකතුමනි, නිවැරදි කිරීමකට අවසර දෙන්න. මේ වී මිලදී ගැනීම සම්බන්ධ මම මිලියන 800ක මුදලකට වී මිලදී ගත්තා කිව්වට ඒක වැරදීමක්. මිලියන 800කට ප්‍රමාණයකට තමයි වී මිලදී අරගෙන තියෙන්නේ. ඒක පිළිබඳව මේ වැරදි නිවැරදි කරන්න කතා කරා.
හරි, ගරු ඇමතුමා, නිවැරදි කිරීම.
බන්ධනාගාර ඇමතුමාගේ පැහැදිලි කිරීමක් ඔබතුමාගේ අවසරය ඇතිව විරාගිය.
ගරු මන්ත්‍රීතුමාගේ අතුරු ප්‍රශ්නය පළවෙනි.
ගරු අමාත්‍යතුමනි, මේ සමත මණ්ඩල නිලධාරි පත් කිරීමේදී ඒ සුදුසුකම නිර්ණායකය මොකක්ද කියන එක පැහැදිලි කරගන්න ආසයි. ඒ වගේම ඒ ඔහුට තියෙන හැකියාව මොකක්ද, මේ ගැටලු විසඳන්න පුළුවන් හැකියාව මොන ආකාරයට සලකලා බලනවද කියලා. මොකද සමහරක් අය ඉන්නවා තමන්ට තියෙන ප්‍රශ්න ටිකවත් විසඳගන්න බැරි නිලධාරී ඉන්නවා මේ තැන්වල. ඒ අය කොහොමද මේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන එක. ඒ වගේම සාමාන්‍ය පාසලේ කම්මුන්ට හිතවත් එයාට ලෙග්ගතුවය දාන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා මේ නිර්ණායකය හරියට අපිට හඳුනගන්න කොහොමද, මේක රජයේ ලොකු වගකීමක් දරන තැනක් අතන උසාවියට පල්ලෙහා ඊළඟට යන තැන ඒ කොයි නිර්ණායක කොයි ආකාරයට කියන එක අපි දැනගන්න කැමතියි. පළවෙනි ප්‍රශ්න
නියෝජ්‍ය කතානායකතුමනි, මේකෙදි දැනට අයදුම් පත්‍ර කැඳවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාල, එහෙම නැත්නම් අනිකුත් තියෙන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගෙන් අවශ්‍ය කරන ඉල්ලුම් පත්‍ර ටික කැඳවනවා. කැඳවීමෙන් අනතුරුව ඒ අවශ්‍ය සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. ඒ සම්මුඛ පරීක්ෂණයේදී තෝරාගනු ලබන පිරිසට විභාගයක් පැවැත්වෙනවා. ඒ විභාගයේ වැඩිම ලකුණු ප්‍රමාණ ලබා ගන්න කණ්ඩායම තමයි තෝරාගෙන පත්කිරීම සිදු කරනු ලබන්නේ. එතකොට මේක බොහෝ විට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් තමයි ඒ සම්මුඛ පරීක්ෂණ ටික පැවැත්වන්නේ සහ තෝරා ගැනීම ටික කෙරෙන්නේ. ගරු මන්ත්‍රීතුමා, ඒකෙදි මොනවා හරි ඔබතුමා කියන විදිහට දැනට මේ සම්මුඛ පරීක්ෂණයක් සහ මේගොල්ලන්ගේ විභාගයකටත් මුහුණ දීලා තෝරා ගැනීම සිදු කරන නිසා මොනවා හරි ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් පත්වෙච්චාය පිළිබඳ ගැටලු තියෙනවා නම් අපිට වාර්තා කරොත් කොමිෂමට ඒ ටික යොමු කරලා ඉවර වෙලා ඒකට අවශ්‍ය වෙනස්කම් කිරීම කරන්න පුළුවන්කම තියෙනවා.
බොහොම ස්තුතියි ඇමතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ ප්‍රේමනාත් මන්ත්‍රීතුමාට.
ගරු දොළවත්ත මන්ත්‍රීතුමා,
ගරු ඇමතුමනි, අපි දන්නවා අපේ මන්ත්‍රීතුමා ඉස්සෙල්ලා කිව්ව වගේ සමහර අවස්ථාවල එවැනි ප්‍රශ්න අයත් තියෙනවා. නමුත් බහුතරයක් මේ අය සමතමන නිලධාරීන් සේවයක් කරන්නේ. ඒ අයට අපි දන්නවා ඔබතුමා කිව්ව පැහැදිලි කරා ඒ අයගේ වරප්‍රසාද කෙරෙහි සාමදාන මිශ්‍රකාරකමක් ලැබෙනවා. නමුත් ඒ අයගේ ඒ කාලේ අවසන් වුණාට පස්සේ අවුරුදු පහ අවසන් වුණාට පස්සේ ඒ සාමදාන මිශ්‍රකාරකම ලැබෙන්නේ නැහැ. ස්ථිර එකක් නෙමෙයි. ඉතින් මම ඔබතුමාගේ යෝජනාවක් හද කරනවා ඒ ගරු සේවය වෙනුවෙන් සහ ඒ සමාජ වෙනුවෙන් කරන දෙන නායකත්වය වෙනුවෙන් ඒ අයට ඒ සාමදාන මිශ්‍රකාරකම අපිට අවුරුදු පහෙන් පසුවත් ස්ථිරව ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් වඩා සුදුසුයි නේද කියලා ඒ යෝජනාව අහන්න කැමති ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය ඒ සම්බන්ධයෙන්.
යෝජකතානායකතුමනි, දැනට අපි ඒ අධිකරණ බල ප්‍රදේශයට බලපැවැත්වෙන පරිදි සාමදාන මිනිශකාර තනතුරක් ඔවුන්ට ලබා දෙනවා ඔවුන්ගේ දූර කාලය සඳහා. ඒ වගේම අවුරුදු 10ක කාලයක් සම්පූර්ණ කරපු අයට ඒ සාමදාන මිනිශකාර තනතුර ගරු මන්ත්‍රීතුමා දීර්ඝකාලීනව ඔවුන්ට ඒ බල පැවැත්වෙන හැටියට තමයි අපි ලබා දෙන්නේ. මෙතුමා කියන්නේ මං හිතන්නේ වාර දෙයක් අවුරුදු 10ක් නැතුව එක්වරක් හරි සාමදාන මිනිශකාරවරයෙක් හැටියට කටයුතු එකවරක් හරි සමත මණ්ඩලයට පත් වුණොත් සාමදාන නිශකාරවරයෙක් හැටියට දීර්ඝකාලීනවම කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒක ඒ යෝජනාව හොඳයි. ඒ යෝජනාව අපි යොමු කරලා ඉවරලා ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්න ගරු මතතුමා.
ගරු ක්‍රියල් මතතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම මේ වන්දනාගාර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද වසන්ත බුදල්ගේ සිරිධම්ම හිමි සතාපතකෙන දින 45ක් වාලා ඉන්නවා ඒක නීති අනුව කටයුතු වෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වසන්ත බුදල්ගේම රාත්‍රී කාලයේදී බන්දනාගාරයේ එළිය දරාගෙන යම් යම් ස්ථාන පෙන්වන්නද කියලා. ඔබතුමා දන්නවනේ පරණ කතාව ස්ථාන පරීක්ෂණයට ගියා පැනලා ගියා ඊට පස්සේ වෙඩි තිබ්බා.
හරි.
ඉතින් ඕගේ ජීවිතයේ විශාල තරදියක් ඔබතුමා ඔපඩක් හොයලා බලන්න. එතන මම ඉල්ලීමක් කරන්නේ.
නියෝජ්‍ය කතානායකතුමනි ත්‍රස්ව විමර්ශන පනත යටතේ PTI එකේ අත්අඩංගුවේ ගත්ත කණ්ඩිය පිළිබඳව පරීක්ෂණ කරන එක නතර කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ අධිකරණ නියෝග අරගෙන අදාළ ස්ථාන ටික පරීක්ෂා කරනවා නම් ඒවා බලක්වන්න අපිටවත් වෙන කාටවත් ඒ පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒවා අධිකරණයට ගිහිල්ලා බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට රටේ සාධාරණ ඉටු කිරීම සඳහා ඒ කණ්ඩායම් ගෙනියනවා නම් අරන් ගිහිල්ලා අවශ්‍ය කටයුතු නියමානුකූල විදියට කරන්න සිද්ධ වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමා. ඔව්
පරීක්ෂණ කරන්න පුළුවන්. නමුත් රාත්‍රී කාලේ අරගෙන ඕනේ නැනේ.
හරි. හොඳයි.
රාත්‍රී කාලේ ස්ථාන පරීක්ෂණ කරනවාද? අපි දීතික්ගේ මාත්‍රේට අවුරුදු 20ක් වැඩ කළා දීලා උසාවිය.
ඔක්කොම ස්තුතියි ඔබතුමාට. හරි. බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 23 ගරු සම්පත් අත්කෝරල මැතිතුමා. පැමිණෙන නැත. ප්‍රශ්නාංක 24 ගරු UK සුමිත් මැතිතුමා. පැමිණෙන නැත. ප්‍රශ්නාංක 25 ගරු තුෂාර ඉඳුරින් ලමරසේන මැතිතුමා. පැමිණෙන නැත. ප්‍රශ්නාංක 26 ගරු මදුර විතානගේ මැතිතුමා. ගරු වැවිලි කර්මාන්ත මැතිතුමාගෙන් සිට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නයට පිළිතුර A1 මෙම කාල පරිච්ඡේද තුළ එවැනි ක්‍රියාවක් මේ දක්වා වාර්තා වී නොමැත. පිළිතුර 2 අදාළ නොවේ. පිළිතුර 3 අදාළ නොවේ. ආ පිළිතුර 1 අදාළ නොවේ. මේ පිළිතුර අදාළ නොවේ මදුරු මන්ත්‍රීතුමා. මොකද මේ සිදු කරන වංචාවක් පිළිබඳ එවැනි වාර්තාවක් ලැබිලා නැහැ අතරම.
ගරු ඇමතුමනි, දැන් මේ අරමුදල හදලා තියෙන්නේ කුඩා දේවතු හිමියන්ගේ අරමුදල් වලින් තමයි මුලින් පටන් ගන්න තියෙන්නේ. එතකොට අර කම්මල් තේ කම්මල් 13ක් හදලා තියෙනවා. ඒ අර මේ අරමුදල පාවිච්චි කරලා එතකොට ඒකේ ප්‍රතිලාභ වලින් 3න් එකක් ඒ ලාභෙන් 3න් එකක් කුඩා තේ වතු හිමියන්ට ලබා දෙන අරමුණින් අදහසින්. එතකොට ඒ කම්මල් 13 තේ කම්මල් 13 තත්ත්වය මොකද්ද? ඒ වයින් ඒ බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉෂ්ට කරලා තියෙනවද? ඒ ලාභාංශ 3 එකක් ලබා දීලා තියෙනවද?
මේක ගරු මද්ර විතාන මන්තුවා, මේක ඇතිවෙච්ච උග්‍ර මූල්‍ය අර්බුදය හමුවේ 2016 වර්ෂයේදී මේ කාර්ක ප්‍රාග්ධන ගැටලුව හේතුවෙන් මේක අමාත්‍යංශයට බලතල පවරලා තියෙනවා. එතකොට මේ කර්මාන්තශාලා 13ක් තිබිලා තිනවා. මේ සමිති සතුව ඒ 13ම බදු දීලා තියෙන. ඒ 13ෙන් 10ක් හොඳට බදු මුදල් ගෙවනවා. 3ක බදු මුදල් ගෙවන්නේ නැහැ. උන්ට දනවල තියෙන බදු මුදල් ගෙවන්නේ නැත්නම් නැවත රජයට පවර ගන්නවා කියලා. එතකොට මේ අයගෙන් එකතු වෙච්ච බදු මුදල් දැනට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ භාරයේ තිබෙනවා. ඒ මුදලට එකතුලා තියෙන මුදල රුපියල් මිලියන 175ක් තිබෙනවා. මේ මුදල කොටස් හිමියන්ට බෙදා දෙන්න අපි කැබිනට් අනුමැතිය ගත්ත මිට සති දෙකකට කලින්. එතකොට ප්‍රමුඛතාවය මත විශේෂයෙන්ම වයස්ගත පිරිසක් ඉන්නව අවුරුදු 70ට වඩා වැඩි ඔවුන්ට ප්‍රමුඛතාවය ලබලා දීලා මේ එක බදු කර්මාංශලා බදු දීමෙන් ලබාගත්තු මුදල් අදාළ කුඩා තේවතු ඒ කොටස් හිමියන්ට තේශක්ති අරමුදලේ කොටස් හිමියන්ට බෙදා දෙන්න අපි කටයුතු කරනවා.
අමතුමනි, දැන් එතකොට මේ කම්මල් 13 බදු දුන්නේ මොන කොහොමද? ටෙන්ඩර් කැඳවලද කොහොමද තෝරගත්තේ සමාගම් බදු දෙන්න?
දීම සඳහා තෝරාගෙන තියෙන ටෙන්ඩර් කැඳවීමෙන් පසුව.
සමාගම් 3 සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ග මොනවද?
දීලා තිබෙනවා සීමිත කාලයක් ඔවුන්ට මුදල් හිග මුදල් ගෙවන්නට කියලා. එහෙම නොගෙවනවා නම් නැවත අමාත්‍යංශයට පවරගෙන නැවත බදු දීමක් කරනවා.
බොහොම ස්තුතියි. මතුරු විදාන කැමැත්තුව?
මට වට්ස්ඇප් මාර්ගයෙන් දැන් මේ තොරතුරු ලැබිලා තියෙන පින්තූර පවා කළු බෝවිට යන ෆැක්ටරි එකේ තේ කිලෝ ලක්ෂ ගාණක් මේ වෙනකොට තිබෙනවා කියලා ෆැක්ටරි එක ඇතුලේ. එහෙම ඔබතුමා තොරතුරක් දන්නවද? ඒ ගැන මොන හරි අවබෝධයක් තියෙනවද?
කළු බෝවිට යන තේ සමාගම ඇතුලේ අපි ඔක්ෂන් එකට යනවා. අතරම මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුද වෙන්දේසේදී මුදල ලැබුණේ කළු බෝවිට යන තේ සමාගමට. දළු වලටත් ඔවුන් වැඩිම මුදල ඉතිහාසික රුපියල් 400ක් මූ මුදලක් දළු කිලෝ එකක් සඳහා. එවැනි විශේෂ වාර්තාවක් සඳහන් වෙන්නේ නැහැ. මම ඔබතුමාට තොරතුරු ලැබුණොත් අපි දැනුම් දෙන්නම්.
හරි, බොහොම ස්තුතියි.
එවැනි අතුරු ප්‍රශ්නේ? හරි, මේක නේ ඔබතුමා අවධානය යොමු කරගෙන ඉන්න.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 27 ගරු මායදුන්න චින්තක මැතිතුමා. වැවිලි කර්මාන්ත මෙතුමාගෙන් සිමුට
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නේ A1 වතු 463ක් තිබෙනවා වැවිලි සමාගම් වලට අයත් ඒ ප්‍රධාන භෝග ලෙස තේ රබර් පොල් වගා කර ඇති අතර සමාගම් කිහිපයකට අයත් වතු වල ඔයිල් පාම් වගාව සිදු කර ඇත එසේම කෝපි කුරුඳු ගම්මිරිස් කරාබුනටි ආදී සුළු අපනන භෝගද හා පළතුරුද ශේෂ්ඨය වගා කර ඇත අංක 3A3 2020 වර්ෂයේ රදාළ වැවිලි සමාගම් වල ප්‍රධාන භෝගයන් පළදාව අපි එකතුවක් තිබෙනවා දීර්ඝ පිළිතුරක් තියෙනවා මාරුදි මැද්ද ඔබතුමාට ඒක අපි සභාවේ පිළිතුරු ලබා දෙන්නම් සලාගත කරන්න හතරවෙනි එක වතු සමාගම්හි වාර්ෂික ආදායම වෙනුවෙන් වශයෙන් කොපමණද 2020-21 සඳහා වැවිලි සමාගම් වල ආදායම අගලවත්ත වැවිලි සමාගම රුපියල් ආදායම් රුපියල් මිලියන 2832යි දෙක ආගරපතන රුපියල් මිලියන 4291යි බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 3573යි බොගවන්තලා වැවිලි සමාගම රුපියල් මිලියන 3525යි ඇල්බිටේ වැවිලි සමාගම රුපියල් මිලියන 4039යි හපුගස්සැන්න වැවිලි සමාගම රුපියල් මිලියන 3162යි හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 2125යි කහවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 2979යි කෑගල්ල වැවිලි සමාගම රුපියල් මිලියන 3148යි කැලණි වැලි වැවිලි සමාගම රුපියල් 4000 මිලියන 4874යි කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 3156යි මඩොල්සිම වැවිලි සමාගම රුපියල් මිලියන 2832යි මල්වත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 5068යි මාස්කෙලි වැවිලි සමාගම රුපියල් මිලියන 3975යි මතුරුට වැවිලි සමාගම රුපියල් මිලියන 2588යි නමුණුකුල වැවිලි සමාගම රුපියල් මිලියන 2739යි පුස්සැල්ලා වැවිලි සමාගම රුපියල් මිලියන 3921යි තලවකැලේ වැවිලි සමාගම රුපියල් මිලියන 4460යි උඩුපුස්සැල්ලා වැවිලි සමාගම රුපියල් මිලියන 1875යි වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 3285යි හැටන් වැවිලි සමාගම රුපියල් 3636යි ඇල්කඩුව වැවිලි සමාගම රුපියල් මිලියන 324යි කුරුණෑගල වැවිලි සමාගම රුපියල් මිලියන 685යි හලාවත වැවිලි සමාගම රුපියල් මිලියන 1049යි ඒ සමාගම් 24 වෙනුවෙන් 2021 වර්ෂයේ වැවිලි සමාගම වල ආදායම තමයි මේ සඳහන් කරේ.
අපතුමනි මම කලින් අතුරු ප්‍රශ්න අහනවා මේ වැවිලි සමාගම් ලාභ උපයන වගේම ගරු අමතුමනි සමහරක් වතු සමාගම් වල තියෙන වතු භෝග වගා කරන්නේ නැතුව කැලෑගත වෙලා තියෙනවා. අන්නේ කැලෑගත වෙලා තියෙන භෝග වගා කරන පෞද්ගලික අංශයට යොමු කරගෙන විශේෂයෙන්ම වසර 30කවත් මම හිතන්නේ රජයේ බදු ප්‍රමාණයත් වසර 30කට වගේ කාලයකට යනවා. පෞද්ගලික අංශයටත් ලබා දෙනවන වසර 30කට වගේ කාලවකවානුවකටත් ඒ වගේම වැවිලි සමාගම් වල වැඩ කරන ජනතාවගේ වැටුප් වර්ධකය පිළිබඳවත් මම හිතන්නේ මේක ගැන පොඩ්ඩක් යොමු කරන්න කියන කාරණාව විශේෂයෙන් මතක් කරනවා ගරු ඇමතුමනි. ඒකට පිළිතුරක් ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙනත් අවස්ථාවකදී හරි ලබා දෙන්න.
දැනටමත් මේ වැවිලි සමාගම් සියල්ලම රජයේ විශේෂයෙන්ම පසුගිය කාලේ ඇතිවෙච්ච මේ ආහාර අර්බුදයත් එක්ක වගා නොකරන ලද ඉඩම් තිබෙනවා නම් මේ ඉඩම් විවිධ භෝග සඳහා ලබා දෙන්න පළවෙනි ඉල්ලීම හැටියට අපි කරලා තියෙන්නේ අදාළ සමාගම් මගින්ම අදාළ ඌන පොජිති ඩම් හරියට පරිහරණය කරලා වැවිලි භෝග සඳහා පරිහරණය කරන්නට කියන කාර්යය දරුන් දීලා තිබෙනවා. දෙවැනි කාරණය එසේ නොහැකියාවක් තිබෙනවා නම් අර ඔබ කිව්ව ඔබතුමා කිව්ව වගේ අතුරු බදු දීමකට යටත්ව වෙනත් භෝග සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉතින් ඒ වැඩසටහන් දෙකම අපි අධීක්ෂණයත් කරනවා. රජයේ සතු වැවිලි සමාගම් වලට දැනටමත් වෙනත් කණ්ඩායම් සඳහා ඒව අතුරු භෝග වගාවට අවසර ලබා දීලා තිබෙනවා. තුන්වෙනි කාරණය දෙවැනි ප්‍රශ්නය ඔබතුමා යොමු කරපු අපි අපේ රජයේ බලයට පත්වීමෙන් පසුව මේ මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්න කටයුතු කළා. ඒකටත් වැවිලි සමාගම එකඟ වුණේ නැහැ. සමහරක් සමාගම් ඒ නිසා අපි පරිපාලක සභාව හරහා කම්කරු අමාත්‍යංශයෙන් මේ නියෝග ලබා දීලා තියෙනවා. දැන් වර්තමානයේ මතුවලා තියෙන තත්ත්වයත් එක්ක අපි නැවත වැවිලි සමාගම් වලට ඉල්ලීමක් කරලා තියෙනවා. පවතින ජීවන මිලට සහනයක් හැටියට ඔවුන්ට අවශ්‍ය සහනාධාර හෝ පඩි වැඩි කිරීමක් ලබා දෙන්නේ කියලා. මේකට තියෙන ගැටලුව තමයි ගරු මන්ත්‍රීතුමනි මෙතෙක් කල් තිබිච්චාර සාමූහික ගිවිසුම කියන එකෙන් සේවසේවක දෙපක්ෂීය ඉවත් වෙලා තිබෙන නිසා පොඩි ගැටලුවක් වෙනවා. හැබැයි අපි ඉල්ලීමක් කරලා තියෙනවා නැවත පඩි වැඩි වීමක් පිළිබඳව අවධානය යොමු කරන්න කියලා.
කොහොමද සති?
දෙවෙනි අතුරු ප්‍රශ්න
අරෝ ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමා.
ගරු නියෝජක තනතුම දෙවන අතුරු ප්‍රශ්න අහනවා. ගරු මැතිතුමනි, ගල්ඔය සමාගම 152ක් කොටස් අයිති වෙන රජයට 149ක් පෞද්ගලික විවසායකට තමයි අයිති වෙලා තියෙන්නේ. අපි මේක කෝප් කමිටුවත් පහුගිය කාලේ මේ අක්‍රමිතාගෙන විශේෂයෙන් සාකච්ඡා කරා. දැන් මේ පහුගිය කාලේ පුරාවට මේ අදාළ සමාගම මේ අදාළ ලාභාංශ රජයට ගිවිමක් කරලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාලා ගන්න පියවර? දැන් අපි පෞද්ගලිකාංශ වලට දෙන්න කියනවා, දෙනවා සමාලාට ඒ අදාළ ලාභාංශ ලබා දෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමා අපි ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
මේ සම්බන්ධයෙන් අවස්ථා රාශියකදී අවධානය යොමු කළ තුන මෙහි ප්‍රධාන කාරණේ තමයි අදාළ සමාගම ඒ ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඔවුන් ලබාගත් දැවැන්ත ණය මුදල. ඒ ණය මුදලේ වාර්ෂික හැටියට අදාළ සමාගමට ගෙවන නිසා තමයි මේ ගැටුව මතුවෙන්නේ. ඇත්තට මෙතන මේ හා සම්බන්ධයෙන් අදාළ බදු ලබාගත් සමාගම එම මූල්‍ය ආධාරය හෝ ණය මුදල ලබාගෙන තියෙද්දිත් එම මව් සමාගමෙන්ම ඒ නිසා ඒ ලාභාංශ සියල්ලක්ම යන්නේ අදාළ සමාගමේ ණය පියවීම සඳහා. ඒ සඳහා අපි අවස්ථා ගණනාවකට සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා තිබෙන ගිවිසුම සමග ගැටලුවක් තිබෙන නිසා තමයි මේ අර්බුදේ මතුවලා තිබෙන්නේ. ඒකට විසඳුමක් ලබා ගන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරමින් ඉන්නේ. මුදල් අමාත්‍ය සමග සාකච්ඡා කරනවා.
ගෞරවනීය ස්තුති. ප්‍රශ්න අංක 28 ගරු ඩී වීරසිංහ මැතිතුමා වේලි කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 29 ගරු සමම්ප්‍රිය හේරත් මැතිතුමා කුසික් කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට
මම ගහනවා ගරු නියෝජක නායකතුමනි.
ගරු නියෝජ කතානායකතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකාවේ ලියාපංච කොහු මූල් හිමියන් සංඛ්‍යාව කොපමණද? A1 ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්තව කොහු කර්මාංශල 900ක් පමණ ස්ථාපනය වී ඇතත් වසර පුරා අඛණ්ඩව නිෂ්පාදන කටයුතු නියැලෙන්නේ කර්මාන්ත 600ක ප්‍රමාණයකි. මේ වන විට පොල් සංවර්ධන අධිකාරී ලියාපදිංචි ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව 200ක ප්‍රමාණයකි. A2 ඔහු කොහු කර්මාන්ත ශාලාවල කෙන්දි හරණය සඳහා යොදාගනු ලබන බලශක්තිය විදුලි බලය. මේ නිසා විදුලි ගාසු වැඩිවීම නිෂ්පාදන කටයුතු සඳහා ඍජු බලපෑමක් ඇති කරන අතර නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කොහුවලින් 80ක් පමණ අපනයනය කරන අතර ලෝකයේ කොහු නිෂ්පාදනය කරන රටවල් ප්‍රධාන රටවල් ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනයේ රටවල් සමග දැඩි තරංකාරීත්වය මුදිර සිදු වී ඇත. තවද විදුලි ගාසු වැඩිවීම නිෂ්පාදන වියදම් අධික වීමට හේතු වුවද අපනයන සීමා වීම හේතුවෙන් කොහුමෝල් ක්‍රියාකාරීත්වය 25%ක් පමණ පහත වැටී ඇති බව අනුමාන කළ හැක. A3 කොහු කර්මාන්තයේ ආශ්‍රිතව රැකියා 10,000ක් පමණ පවතින බවත් වක්‍ර රැකියා 20,000ක් පමණ පවතින බවත් වාර්තා වී ඇත. ඉන් 2,000ක් සහ 4,000කට ආසන්න පිරිසක් 2,000-4,000 අතරට ආසන්න ප්‍රමාණයක රැකියා හිමිවක් සිදු වී ඇති බවට අනුමාන කළ හැක. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ මෙම රැකියා දැඩි අභියෝගයකට ලක් වී ඇත. A4 කොහුමෝල් හිමියන් ආරක්ෂා කිරීම සඳහා කොහුමෝල් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් අපි වර්තමානයේදී කර්මා විදුලි බලහා බලශක්ති ඇමතුමා සමග සාකච්ඡා කරමින් විසඳුමක් ලබාගෙන උත්සාහ කරමින් සිටී. අංක A5 2021 වර්ෂයේ කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 248ක් වන අතර එයින් ඩොලර් මිලියන 62ක් කොහු හා ආශ්‍රිත අගය වැඩි කළ නිෂ්පාදන අපනයනිනුත් ඇමරිකන් ඩොලර් මිලියන 185ක් කොහු ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනලුත් උපඋත්පාදනය කර ඇත. 2022 වර්ෂයේ අගෝස්තු මාස දක්වා මෙම අගය ඩොලර් මිලියන 170ක් ලෙස වාර්තා වී ඇත.
ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමා වැඩිම කොහොමෝල් සංඛ්‍යාවක් පිහිටා තිබෙන්නේ. ඉතින් අතර මේ වැඩි වෙච්ච විදුලි මිල සමග විශාලම පහර එල්ලලා තියෙන්නේ අද අතරම මේ කොහොමෝල් කර්මාන්තයට. ඒ වගේම වාර්ෂික ඔබතුමා කීපව ආකාරයට ඇමරිකන් ඩොලර් මිලියන 248ක් අපි අපනයන ආදායම් විදිහට ලබනවා. ඉතින් අතර මේ හරහා ඍජුහා වක්‍ර රැකියා 20,000කට ආසන්න ප්‍රමාණයක් අද විශාල බලපෑමකට තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම හිතනවා අද අපේ ගෘහාසිත කර්මාන්ත දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෘහාසිත කර්මාන්තයක් විදිහටත් මේ කොහු රැකියාව කරනවා. විශේෂයෙන්ම ඇමතුමා අර චිප්ස් කියන්නේ කොහු ලෙල්ල කපලා ගන්න ඒ චිප්ස් එක. ඉතින් අද ඇත්තරම මේ ඉල්ලුම නැතිවීම නිසා ඒ බොහෝ ගෘහයන්වල අද විශාල වශයෙන් මේ කර්මාන්තයේ විශාල අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අද උන්ට ඔවුන්ගේ නිෂ්පාදන අද අලෙවි කර ගැනීමට හැකියාවක් නැහැ. ඒක තා කුඩාම කුඩා ඒකක විදිහට තමයි අත්තම ක්‍රියාත්මක වෙන්න පාතින්. ඉතින් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඇත්තටම ලෝකේ කොහ කර්මාන්තය ගත්තොත් එහෙම ඉතාමත්ම හොඳ කොහු නිෂ්පාදනය කරන්නේ අපේ රටේ මම දන්න විදිහට. ඉතින් එතනදී ඒකත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුවිශේෂී දිස්ත්‍රික්කයක්. ඉතින් මම මේ අවස්ථාවේ ඇත්තටම අද අපේ අල්ලපුරට ඉන්දියාව ගරු ඇමතුමනි ඉන්දියාව මම හිතන්නේ මේ වෙද්දි කොහ කර්මාන්තයේ විශාල පහසුකම් හා සේවා සපයනවා. ඉතින් අද අපේ රටේ අවාසනාවකට ඇත්තටම මෙහෙම නැහැ මම හිතන ඔබතුමා දක්ෂ අමාත්‍යවරයෙක් විදිහට මේ සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇතුව කටයුතු කරනවා. ඉතින් එතනදී මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා මම අර කිව්වා විදිහට මේ ගෘහස්ථව කරන විශාලම බලපෑම එල්ලලා තියෙන ඇත්තටම මේ ගෘහස්ථ කර්මාන්ත වල. ඒ ගෘහස්ථව කර්මාන්ත කරන සුරහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට අද විදුලි බිල එක පැත්තෙන් මම හිතන්නේ විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම දැන් විශාල කර්මාන්තශාලා ගන්නවක් දැන් දැනට වැඩ කරන්නේ ඔබතුමා කිව්ව විදිහට කොහොමද 200ක වගේ ප්‍රමාණයක්. නමුත් 900ක් මේ රට තුරනේ මේ රට පුරාම ක්‍රියාත්මක වුණා. එඳ මම විශේෂයෙන්ම ඉල්ලා හිටනා විදුලි වල ඇමතුමත් එක්ක ඔබතුමා කතා කරලා මෙතනදී විශේෂයෙන්ම අපිට දැනට තියෙන එක විසඳුමක් විදිහට අපිට බැයිද මේ මෙතුමන්ලාට ලබා දෙන සෝලා පව කියන්නේ සූර්ය විදුලිය උත්පාදන කිරීමේ ක්‍රමයකට එතුමන්ලාට අවශ්‍ය ණය පහසුකම් ලබා දීලා මේක ක්‍රියාත්මක කරන්න මේ කර්මාන්තය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දායකත්වය ලබා දෙන්න බැරි කියන කාරණේ මුලින්ම ඔබතුමෙන් අහනවා.
අපි ඇත්තටම ඉතාම වැදගත් කාරණයක් ඔබතුමා සඳහන් කළ පරිදි නියෝජ්‍ය කතානායකතුමනි දැන්ටවත් අපි ගරු විදුලි බලහ බලශක්තිය එතුමාට යෝජනා කරලා තිබෙනවා. සූර්ය බලශක්තියෙන් උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය ලබා දෙන ඒ පහසුකම් ප්‍රථමයෙන්ම කර්මාන්ත කරුවන්ට ලබා දෙන්නයි කියලා එතුමගේ ඉල්ලීමක් කළා. එතුමා ඒකට එකඟතාවය පළ කළා තිබෙනවා. රටට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තශාලාවලට එම සූර්ය බලශක්තිය ලබා දීමට අපි මූලික සාකච්ඡා දැන්ටමත් කරලා තියෙන එතුමගේ සහයෝගයත් අරගෙන ඒ කටයුතු ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා. දෙවැනි කාරණය මේ දැනට මේ වසරේ විශේෂයෙන්ම ගිය වසරට සාපේක්ෂව මේ අවසන් කාර්තුවේදී කිසියම් අඩුවීමක් පිටරටවලින් ලැබෙන ඇනවුම් වල තිබෙනවා. ඒකට හේතුව ගරු මන්ත්‍රී ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලෝක වෙළඳ පොලේ කිසියම් අවපාතයක් තිබෙනවා. ආර්ථික වර්ධනයේ අඩුවක් තිබෙනවා. යුරෝපීය රටවල සහ ඇමරිකා විශේෂයෙන් අපේ මේ කොහු ආශ්‍රිත නිෂ්පාදන විශේෂයෙන් මේ උපස්තර ආනයනේ විශේෂයෙන්ම කියන යුරෝපයට සහ ඇමරිකාවට එම රටවල තියෙන ආර්ථික අවපාතයත් එක්ක දැන් අඩුවීමක් තිබෙනවා. ඒ හැරෙන්නට ඔබතුමා සඳහන් කළා වගේ රාජ්‍ය හැටියට ලබා දෙන්න පුළුවන් සහයෝගයත් අපි උපරිමයෙන් මේ කර්මාන්ත ලබා දෙනවා. හැබැයි මේ ග්ලෝබල් රිසෙෂන් තත්ත්වයත් එක්ක පොඩි ගැටලුවක් මතුවලා තියෙනවා මේ අවුරුද්දේ. නැත්තම් වාර්ෂිකව මේ කර්මාන්තය වසරෙන් වසර 15-20ක් අතර වැලියු වයිස් ඇන් වොලියුම් වයිස් අගේ වශයෙන්ුත් ප්‍රමාණාත්මකවත් 15-20ක වර්ධනයක් වාර්ෂිකව පහුගිය කාලේ වාර්තා කරමින් අපි කරන ලබන අවුරුද්දේ නැවත වතාවක් ඉතාම හොඳින් මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන්. ඒකට අවශ්‍ය පස්වල සකස් වෙලා තියෙන හැබැයි මේ ආර්ථික අවපාතය ගැටලුවක් වෙලා තියෙනවා ලෝකේ පවතින.
ඔවෙන් සිතේ
ගරු කතානායකතුමනි අපේ
මදුරිතානගේ කර්මාන්තම
ගරු මන්ත්‍රීතුමනි අපි දන්න විදිහට ඔබතුමා ඉතාම අවංක ඇමතිවරයෙක්. ඒ වගේම ඔබතුමා වැඩි වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා අපි හොඳටම දන්නවා. ඒක නිසාම මම විශ්වාස කරනවා නිලධාරීන් කියන බොරු සමහර තොරතුරු සමහර ඇමතිතුමාලට දෙනවා. මොකද විශේෂයෙන්ම මම මේක කියන්නේ කළුබෝවිටියාන ඒ සමාගම විසින් මේ වන විට පෞගේ කාලේ ඉතාමත් හොඳ කීර්ති නාමයක් තිබිච්ච ඒ වගේම වෙළඳපොළට ඔවුන්ගේ ඒ නිෂ්පාදන ලබා දීලා දෙනවා. නමුත් පසුගිය මාස 3ක කාලය තුළ බොහෝ අලෙවි කරන ස්ථානවලට ඔවුන්ගේ ඒ නිෂ්පාදන තේ ලබා දීලා නැහැ. ඒ වගේම දේශීය විදේශීය සංචාරක විශේෂයෙන් ලංකාවේ යන සංචාරකයෝ පවා ඉතාමත් උනන්දුවෙන් මිලදී ගන්න බ්‍රෑන්ඩ් එකක් තමයි මේ කළුබෝවිටියාන තේ. නමුත් මේ මොහොත වන විට අර මම කියපු දේ තවත් සනාථ කරමි මට තොරතුරු ලැබුණා. ඒ කර්මාන්ත ශාලාව තුළ තේ ගොඩගසලා තියෙනවා සහ මේ මොහොත වන විට ප්‍රධාන අලවිසල් කිසිම තැනක මේ කළුබෝවිටියාන තේ මේ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඔබතුමා ඒ ගැන දන්නවද?
මේ ප්‍රශ්නට අදාළ නොවුනත් ගරු නිවැරදි කතානායකතුමනි ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි දැන් මිලියන 100කට වඩා මේ අවුරුද්දේ මේ කළුබෝවිටියාන තේ සමාගම ලාභ ලබනවා. ඒක පාවුඩ් ලැබපු ආයතනක අපේ රජයේ බලයට පත් වෙනකොට ඉතිහාසයේ වැඩිම ලාභය ලබන්නේ 2022 වසරේ. ඒ වගේම තමයි දලු හිමියන්ට ලංකා ඉතිහාසයේ වැඩිම මුදල ගෙව්වෙත් කළුබෝවිටියාන තේ සමාගම. මම දලු කිලෝ රුපියල් 400 ඉක්මවා ගියා.
නිෂ්පාදනයේ ලබාදීම අඩුවක් තියෙනවා නම් සමහර ස්ථානවල අපි කොහොමද බලන්න. හැබැයි කර්මාන්ත මේ අංශය කළුබෝවිට යන තේ සමාගම ඉතිහාසෙ වැඩිම ලබන ලාභය ලබන්නේ මේ අවුරුද්දේ. මම කොහොමද බලලා ඔබතුමාට කියන්නම් ඇද්ද කියලා.
බොහොමයි සිතේ.
සඳහන් කළා මම ඒක නිශ්චිත හොයලා බලලා පිළිතුරක් දෙන්නම්. හැබැයි මේ දළු ලබා දීමටත් විශාල තරඟයක් ඇති වුණා. මොකද ලංකා ඉතිහාසයේ වැඩිම දළු වලට මිල ගෙව්වේ කළුබෝවිට යන තේ සමාගම රුපියල් 420ක් ඔයක ඉතිහාසයේ වැඩිම මුදල් දළු කිලවකට ගෙවපු නිෂ්පාදනයේ පැහැදිලිව වැඩි වෙලා තිබෙනවා. ඔබතුමා කියන විදිහට කිසියම් තැනකට ලැබිලා නැත්නම් තේ නිෂ්පාදනය නිමි නිෂ්පාදනය ඔබතුමා මට දරුන් දෙන්න. මම ඒක හොයලා බලලා විශ්සල ලබා දෙන්නම්.
බොහොම සිතේ ඔබතුමා.
අපේ ගරු ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දැන් විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේට වගේම පොල්ලවගාවට විශාල වශයෙන් බලපාලා තියෙන මේ පිටිමකුණා වැනි සත්වයම ඔබතුමාට දැනුම් දුන්නා. නමුත් අද ඇමතුමනේ දැන් මම අපේ
ගරු ඇමතුමා කෙටියෙන් අහන්න දැන්
ඔබතුමා පොල් පරීක්ෂණ ඇතුළත දැනුම් දීලා මට ඩොක්ටර් කතා කරා. නමුත් තියෙන ප්‍රශ්නේ තමා දැන් අද මේ වෙද්දී මේක දීපව්‍යාප්තව මේ ව්‍යාප්තවයකට යනවා. ඇත්තටම මේ පොල් ගස් විනාශ වෙන්නේ නැහැ කියලා මේ වෙද්දී අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල ගස් කපලා අයින් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කෙසෙල් වලටත් ඒ වගේ අනුකුත් භෝග වගාවන්ටත් මේක ඉතාම සීගෙන් ව්‍යාප්තයකට යනවා. මම ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කරලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීමක්
කරනවා. ඔබතුමා කර්ණාටක කාරණේ සත්‍යයක්. වයිට් ෆ්ලයිට් ඩිසීස් කියන එක මේක පිටිමකුණු රෝගයට සමානයි. ඉතින් වාර්ෂිකව ඇති වෙන හැබැයි වැස්සත් එක මේක අඩු වෙලා යනවා. නමුත් මේ අවුරුද්දේදී ප්‍රබලතාවයේ ඉන්ටෙන්සිටි එක වැඩි රෝගේ. ඉතින් අපි දැනටමත් ඒකට ස්ප්‍රේ කරන්නත් මැෂින්ස් අවශ්‍ය වෙනවා. මැෂිනුත් ප්‍රමාණාත්මකව රටේ නැහැ. හැබැයි අදාළ රෝගයේ වැඩිපුර ව්‍යාප්ත වෙන විශේෂයෙන් බොතුපාලගේ පළාත්වලට විශේෂ අවධානයක් යොමු කළ ක්‍රියා කරන එක දැනටමත් පොල් පර්යේෂණ ආයතනයත් පොල් වගා ක්‍රීම් මණ්ඩලයට දැනුම් දීලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ ප්‍රතිකර්මය සමග ක්‍රමානුකූල අඩු වෙයි කියලා. ගහේ ගහට බලපෑමක් තියෙනවා පළදා අඩු වීමට. හැබැයි පොල් පර්යේෂණ ආයතන සඳහන් කරන්නේ මේ රෝග නිසා ගස් මැරෙන්නේ නැති බව තමයි උන් සඳහන් කරන්නේ. හැබැයි අපි ඉක්මනින් ප්‍රතිකාර කරන්න කටයුතු කරනවා.
බවන් සිතේ ඔබතුමාට ප්‍රශ්න අංක 30 ගරු සුදත් මංජුල මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්න අංක 31 ගරු කින්ස් නෙල්සන් මැතිතුමා විදුලිවලහා බලසත්‍ය මැතිතුමාගෙන් සීමට
ආනෝ
ඕඩර් ප්ලේස් කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මූලාසනයේට.
Honorable Minister, please continue.
පිළිතුරු ලබා දෙනවා කරු කතානායකතුමනි. ප්‍රශ්න අංක A1 ඉන්ධන පෙරහුම් බලපත්‍ර සංඛ්‍යාව 7යි. ප්‍රශ්න අංක A2 United Bowls and Accessories Limited ලංකා පෙරහුම්හල බැඳිවැව ජයන්තිපුර පොළොන්නරුව. අංක 2 KSCCS Fuel Mart ලංකා පෙරහුම්හල සෙවනපිටිය. 3 JMTB ජයසිංහ මහතා ලංකා පිරෝම්හල වැලිකන්ද. අංක 4 KAC ප්‍රියදර්ශන මහතා ලංකා පිරෝම්හල ගල්ලමුණ පන්සල් ගොඩැල්ල. අංක 5 SK කුලවර්ධන මහතා ලංකා පිරෝම්හල ජයන්තිපුර පොළොන්නරුව. අංක 6 MM දිසානායක මහතා ලංකා පිරෝම්හල දඹුල්ලපාර දමනායය බකමූණ. අංක 7 KD අනිල් මහතා ලංකා පිරෝම්හල මොරගස්සෝ හබරණ. A3 ඉහත සඳහන් සියලුම ඉන්ධන පිරුම්හල් සඳහා බලපත්‍ර ලබා දීම මගින් ලංකා ඛනිජ තෙල් නිතික සංස්ථාවට අයදුම් පත්‍ර ගාස්තු ලෙස රුපියල් 19000ක ආදායමක් ලැබී ඇත. 2010 අප්‍රේල් මාස 1 දින සිට 2022 9 මාස 20 දින දක්වා ඉහත ඉන්ධන පිරුම් 7 මගින් රද විකුණුම් ආදායම 5 වේ. United Bowls and Accessories Limited ඉන්ධන විකුණීමෙන් ලද ආදායම රුපියල් මිලියන 5,270.733යි. KSC Fuel Mart රුපියල් මිලියන 1,806.788යි. JMTB ජයසිංහ මහතා රුපියල් මිලියන 3,081.725යි. KSC ප්‍රියදර්ශන මහතා රුපියල් මිලියන 1,667.797යි. SA කුලවර්ධන මහතා මිලියන 4,314.745යි. AM දිසානායක මහතා රුපියල් මිලියන 1,459.766යි. KD අනිල් මහතා රුපියල් මිලියන 303.34යි. මුළු වටිනාකම රුපියල් මිලියන 17,903.88යි. A4 1 ප්‍රදේශයේ පවතින වාහන සංඛ්‍යාව දෙක සලකාබල්ල ප්‍රදේශයේ ජනගහනත්වයේ කුපමණද යන්න තුන යෝජිත පිරුම්හල්ට දෙපසී ඇති පිරුම්හල් සංඛ්‍යාව එවට ඇති ප්‍රමාණ දුර ප්‍රමාණය හතර යෝජිත පිරුම්හල්ට දෙපසී පවතින පිරුම්හල් ඉන්ධන අලවිය ප්‍රමාණය පහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රදේශයේ සංවර්ධන සැලසුම් හය යෝජිත භූමියේ වපසරිය හා යෝග්‍යතාවය හත උපක්‍රමික වශයෙන් පිරුම් පොලක් පවත්වාගෙන යාමේ ව්‍යාපාරික වැදගත්කම අට අයදුම් කරුගේ මූල්‍ය හැකියාව හා ඒවා සහතික කිරීමට අදාළ ලිපිලේඛන නමේ නව මාර්ග මහා මාර්ග හා අධිවේගී මාර්ග පිහිටා තිබීම හා ඒවායේ වැදගත්කම 10 අයදුම් කරුගේ ව්‍යාපාරික හා සමාජීය පසුබිම අංක ආ අදාළ නොවේ.
Honorable Member.
ගරු සභාපතිතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා දැන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වෙලා තියෙනවා. එතකොට දැන් මේ බොරතෙල් මිල අඩු වෙනකොට දැන් පෙට්‍රල් මිල අඩු වුණා. එතකොට දැන් මේ ඩීසල් තමයි අද අපේ රට ගත්තා විශේෂයෙන්ම මේ දැන් මේ යලකන්නේදී ගොවියෝ දැන් මේ ඩීසල් ඉල්ලලා හැමතැනම දුවනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ළඟට යනවා, දිසාපතිට යනවා. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තොත් යලකන්නේ ලීටර් 128ක අවශ්‍යතාවයක් තිබුණා ගරු ඇමතුමා. දැන් ඒකත් ගොවියන්ට ලැබුණේ නැහැ. ඒ වගේම දැන් මහකන්නේ ආරම්භ කරනකොට මේ කුඹුරු ටික හාගන්න ලීටර් 135ක් විතර අවශ්‍ය වෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක්. මේ වගේ ගොවි ජනපද හැමතැනටම ඩීසල් ටික අවශ්‍ය වෙනවා. එතකොට ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඩීසල් දෙනවා කිව්වට එහෙම ඩීසල් හැම ගොවියට ලැබුණේ නැහැ ගරු ඇමතුමා. දැන් ඒ වගේම දැන් මේ බොරතෙල් මිල අඩු වෙනකොට පෙට්‍රල් විතරක් අඩු වෙන්න බෑනේ, ඩීසලුත් අඩු වෙන්න ඕන. ඉතින් මේ සම්බන්ධව ඔබතුමා මේ සභාවට දැනුවත් කරනවද මේ ගොවියන්ට යලකන්නේවත් නිසි විදියට ඩීසල් ලැබෙන විදියට කටයුතු කරනවද? දැන් ගොවියන්ට ඇත්තටම සල්ලි නැහැ. දැන් වී වලට මිලකුත් ලැබිච්ච නැති නිසා ගොවියන්ට මේ ඉන්ධන වලට ගෙවන්න සල්ලිත් නැහැ. දැන් අද ගරු සභාපතිතුමනි දැන් මේ වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උද්ඝෝෂණයක් කරනවලු. මේක සමහරට ඔබතුමාට අදාළ වෙන්න නොවෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම එතුමා උද්ඝෝෂණ කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතුමාගේ සහෝදරයා තමයි අද රටේ තියෙන ලොකුම වීමෝල තියෙන්නේ. ඉතින් වී අඩු වෙනකන් දින්නේ වී ගන්න නැතුව. ඉතින් මේ වෙලාවේ වී ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමා මැදිහත්වලා දැන් වී ටික ගන්නෙත් නැහැ. ගොවියට වෙලාවට ඉන්ධන ටික
ගන්න. Honorable Member, be brief about the question.
ඒ නිසා ගරු ඇමතුමා ඔබගේ අමාත්‍යංශයෙන් මේ ගොවියන්ට ලබා දෙන ඉන්ධන ටික යලකන්නේවත් නිසි ආකාරයට ලබා දෙනවද කියලා මම අහන්න කැමතියි.
Honorable Minister.
ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අපි පහුගිය කාලයේ අපි සියලු දෙනාම දන්නවා ඉන්ධන පිළිබඳව යම් අර්බුදයක් අපිට තිබුණා. ඉන්ධන නිකුත් කිරීමේදී අපිට යම් අභියෝගයන් සහ සීමා කිරීම යටතේ තමයි ඉන්ධන බෙදා හැරීම සිද්ධ වුණේ. නමුත් අපි කෘෂිකාර්මික අවශ්‍යතාවයන් වෙනුවෙන් විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශය සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලැබෙන ඒ ලේඛන අනුව, ඒ ඔවුන්ගේ ඉල්ලීම් අනුව තමයි අපි ඒ ඉන්ධන පිරුම්හල් නම් කරලා ඒ ඉන්ධන බෙදා හැරීමේ කටයුත්ත කරේ. මම පිළිගන්නවා 100%ක් ඒක සාර්ථකුනේ නැහැ. නමුත් අපි පහුගිය කාලේ වෙනකට ඒ අවශ්‍යතාවෙන් 80%ක් පමණ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ ඉන්ධන ලබා දීමේදී සමහර පිරුම්හල් වලට දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා ඒ බෙදා දීම කටයුතු සිදු කරත් සමහල්ලාවට ගොවි ජනතාවට ඒ කියපු දිනයට අවිල්ලා ඉන්ධන ලබා ගැනීමට නොහැකි වෙච්ච නිසා අපහසුතාවෙන් වලට පත් වෙලා තිබුණා. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී විශේෂයෙන් මේ ගොවි ජනපදවලටම ඉන්ධන බෙදා දීමේ කටයුතු කරන්න පුළුවන්ද කියන එක, ඩීසල් විශේෂයෙන්ම බවුසරවලින්ම ඒ කටයුතු කරන්නත්, එහෙම නැත්නම් අපි ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හරහා ඒ අවශ්‍ය බැරල් ටික ලබා දෙන්න කටයුතු කරන්න අපි මේ වෙනට සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව ඔබතුමා නගපු අනිත් ප්‍රශ්නේ බොරතෙල් පිළිබඳව විශේෂයෙන්ම අපේ පිරිපහදුව ගත්තම ගරු මුලාසනේ නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, මේ බොරතෙල් වලින් පමණක් අපේ රටේ තියෙන ඉන්ධන අවශ්‍යතාවය 100%ක් සම්පූර්ණ කරගන්න බෑ. අපේ තියෙන පිරිපහදුවෙන් අපේ රටේ සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතාවයෙන් 30%ක් පමණයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒ 30% ඇතුලේ ඩීසල්, පෙට්‍රල්, ගුවන් යානා ඉන්ධන, භූමිතෙල්, නැප්තා, ඒ වගේම දැවිතෙල් කියන විශේෂ හයම ඇතුළත් වෙනවා. ඒ නිසා අපිට බොරතෙල් පමණක් ගෙනල්ලිවලා බොරතෙල් වලින් මිල අඩු වෙලා තිබුණාට ඒ මිලට සාපේක්ෂව අපිට ඩීසල්, පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන් කමක් නැහැ. අපිට පහුගිය කාලේ විශේෂයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ විවිධ ආණ්ඩු යටතේ, විවිධ අමාත්‍යවරු යටතේ
ඩීසල් වලට විශේෂම විශාල සහනාධාරයක් ලබා දීලා තිබුණා. පහුගිය කාලේ තමයි ඩීසල් වලට ලබා දීපු සහනාධාරය ඉවත් කරලි වෙලා ඩීසල් අර ආනයනික මිලට අලෙවි කරන්න අපි කටයුතු කරලා තියෙන්නේ. දැන් ඒ නිසා තමයි පහුගිය කාලේ වෙනකට පහුගිය සතිය වෙනකට ඩීසල් වල තිබුණු අපේ කියන්නේ ලෝක වෙළඳ පොලේ තියෙන සිංගප්පූර් ක්ලච් ඇවරේජ් එක ගන්නේ සහ ආනයනික මිල ඒකත් එක්ක ගන්නකට සංසන්දනය කරන රුපියල් 30ක පාඩුවක් තිබුණා ඩීසල් ලීටරයක් වෙනුවෙන්. නමුත් පසුගිය සතියේ නවත ඒ මිල සංශෝධනය වීමේදී දැන් ඩීසල් සඳහා ඇත්තම අලාභයක් නැහැ රුපියලක පමණ දැන් අපිට ලාභයක් තියෙනවා. නමුත් අපිට රුපියල් 10කින් 15කින් අඩු කරන්න බෑ. මොකද අපිට එහෙම අඩු කරොත් එහෙම අපිට ඊළඟ අවශ්‍යතාවයන් වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ටික ගන්න මුදල් ටික නැති නිසා. ඒ නිසා අපි දැන් මේ වන විට අපි මේ සහනාධාර සියල්ලම ඉවත් කරලා තියෙන්නේ. නමුත් අපිට තාම භූමි තෙල් වලින් සහ සමහර විශේෂයන් වලින් සමහරලාට සමහර ලෝක වෙළඳ පොලේ මිල වෙනස් වෙනකට අලාභයන් සිදු වෙනවා. ඒක තමයි පෙට්‍රල් වලින් සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට අපි පෙට්‍රල් වල මිල අඩු කරන්න පුළුවන් උනේ පෙට්‍රල් වල අපිට රුපියල් 70ක පමණ ලාභයක් තිබුණා පහුගිය කාලේ පෙට්‍රල් ආනයනය කිරීම තුලින්. ඒ නිසා ඉදිරියේදී තව දුරටත් අඩු වෙනකට අපිට දකින්න වෙළඳ පොලේ අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීමේ ප්‍රතිඵල ලැබෙන්නේ සාමාන්‍යයෙන් අවසාන දින 30 ගන්න. එතන අපි තව ඉදිරි සතිය යනකට තව දවස් 14ක් 15ක් යනකට තව සංශෝධනයක් අපිට කරන්න පුළුවන්කම තියෙයි. නමුත් අපිට බොරතෙල් මතම පමණක් අපේ ඉන්ධන මිල තීන්දුව කරන්න බෑ. මොකද අපේ සම්පූර්ණ අවශ්‍යතාවය අපේ පිරිපහදුවෙන් අපි පිරිමහ ගන්න නැති නිසා.
Thank you.
සභාපතිතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ අපේ මුජිබුර් රහමාන් ගරු මන්ත්‍රීතුමාට.
Honorable Mujibur Rahman.
ස්තුතියි ගරු සභාපතිතුමනි. ඇමැතිතුමනි, දැන් මේකත් එහා සම්බන්ධ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම දැන් මිල සූත්‍රය ක්‍රියාත්මක වෙනකොට බොරතෙල් වල මිල තිබුණේ ඇමරිකාන ඩොලර් 130ක් විතර වගේ. ඒ වගේම ජූලි මාසේ ඉඳලා මේ බොරතෙල් වල මිල ඇමරිකාන ඩොලර් 85කට වගේ අද වෙනකොට අඩු වෙලා තිබෙනවා. ඒ වගේම අගෝස්තු මාසයේ රුපියල් 84 තිබුණු භූමි තෙල් එක රුපියල් 253කින් වැඩි කරලා රුපියල් 340කට තමයි අද වෙනකොට ලීටරයක් අලෙවි වෙන්නේ. ඒ වගේම දැන් බොර තෙල් වල අර ඌරල් කියන වර්ගය තිබෙන තොරතුරු අනුව ඇමරිකානු ඩොලර් 65කට වගේ ලෝක වෙළඳ පොලේ අලෙවි වෙනවයි කියලා තොරතුරු තිබෙනවා. අනිත් එක දැන් භූමි තෙල් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 240කට වගේ අඩුවෙන් තමයි වියදම් වෙන්නේ කියලා තමයි තොරතුරු තියෙන්නේ. ඒ වගේම තමයි ගරු ඇමතිතුමනි, දැන් පෞගියදා ඔබතුමාලා ප්‍රකාශ කළා විශේෂයෙන්ම මේ නගරබද අඩු ආදායම්ලාභී ඒ වගේ වතුකරේ ජනතාව, දීවර ජනතාව ඒ සියලු දෙනාම භූමිතල් විශාල වශයෙන් පාවිච්චි කරනවා. ඒ වගේම මේ සමාජයේ ඉන්න ඉතාම අඩු ආදායම්ලාභීන් තමයි මේක පාවිච්චි කරන්නේ. ඒක රුපියල් 340කට ලීටරේ වැඩි කිරීම තුළ ඔවුන් විශාල අපහසුතාවයකට පත් වුණා. ඒ වගේම තමයි ඔබතුමා එදා පොරොන්දුවක් ලබා දුන්නා විශේෂයෙන්ම දැන් මේ අඩු ආදායම්ලාභීන් පවුල් වලට ඒගොල්ල රුපියල් 340කට ලීටරේ ගත්තත් ඒගොල්ලන්ට යම් කිසි ආකාරයේ මුදල් නැවත වතාවක් ඒගොල්ලන්ගේ ගිණුම් වලට ලබා දෙනවයි කියලා යම් කිසි එවැනි කතාවකුත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එහෙනම් දැන් අද වෙනකොට දැන් බොරතෙල් මිල අඩු වෙලා තිබෙනවා, භූමි තෙල් වල නිෂ්පාදනය අඩු වෙලා තිබෙනවා. ඇයි මේ සහනය තවම ඒ ඉන්න අඩු ආදායම්ලාභී පවුල් වලටත් වතුකරේ ජනතාවට ඒ වගේම දීවර ජනතාවට ඒක ලබා දෙන්න බැරි? ඇයි මේක ප්‍රමාද තවම?
Honorable Minister.
කාර්ය සභාපතිනි, මම හිතන්නේ මම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නා. විශේෂයෙන්ම අපේ බොරතෙල් පිළිබඳව නැවත මම කියන්නේ බොරතෙල් මිල මතම අපේ රටේ ඉන්ධන මිල තීන්දුව කරන්න බෑ. මොකද අපේ පිරිපහදුවේ නිෂ්පාදනය වෙන්නේ අපේ රටේ අවශ්‍යතාවෙන් සම්පූර්ණ අවශ්‍යතාවෙන් 30%කට වඩා අඩු ප්‍රමාණයක්. ඒතර 70%ක්ම අපි නිෂ්පාදනය කරන්නේ අපි නිමි අපේ ඉන්ධන හැටියට තමයි අපි ආනයනය කරන්නේ. එතකට අපි ආනයනය කරන මිලට තමයි අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම මම පිළිගන්නවා පහුගිය කාලේ අපිට ඉන්ධන ආනයනය කිරීමේදී විවිධ ප්‍රදේශවල කිව්වට රුපියල් 65 ඩොලර් 65ට එහෙම නැත්නම් ඒ වැනි මිල ගණන් වලට ලබා දෙනවා කියලා. විශේෂයෙන්ම අපේ රටේ තියෙන මූල්‍ය තත්ත්වය සහ බැංකුවල තියෙන අපේ විශේෂම ගත්තොත් මේ බැංක් රේටින්ග්ස්, ක්‍රෙඩිට් රේටින්ග්ස් කියන මේ කාරණා නිසා අපිට සමහර ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්නේ නැහැ. අද දවසේ මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා ගරු නියෝජක කාර්ය සභාපතිතුමනි, පහුගිය ජනවාරි මාසෙ ඉඳලා මේ දක්වා අපේ ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙච්ච සහ ඉදිරිපත් නොවෙච්ච සම්පූර්ණ විස්තරය අද කැබිනට් මණ්ඩල ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපිට ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අද දවසේ ගත්තත් විශේෂයෙන්ම මේ පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන භූමිතෙල් වල වටිනාකම ගත්තොත් එහෙම අද දවසෙත් වැය වෙන මුදල ලීටරයක් සඳහා 370.62ක මුදලක්. අපි අලෙවි කරන්නේ 340කට. මේ මොහොතේ අද දවසෙත් රුපියල් 30.62ක අලාභයක් තියෙනවා. ආනයනය කරපු ගුවන් යානා ඉන්ධන සහ පිරිපහදුවේ නිකුත් කරන ඉන්ධන කියන දෙකම එකතු කරාම අපිට රුපියල් 30.62ක තාමත් අලාභයක් පවතිනවා. ඒ වගේම අපි පහුගිය දවසේ අපි යෝජනා කරේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හැටියට අපිට ඒ සඳහා අපිට සහන ආධාර ලබා දීමට ක්‍රමවේදයක් නැහැ. නමුත් මුදල් අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත් වෙලා යම් ක්‍රමයක් ආධාර ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි කියලා ඒක තමයි යෝජනා කරේ. අර අඩු ආදායම් ලාභී තීරු වෙනුවෙන් ඒක හඳුනාගෙන කරන්න කියලා ඒක අපිට විදුලි බල බලශක්ති අමාත්‍යාංශයෙන් කළ හැකි කාරණාවක් නෙවෙයි. ඒ වගේම ඉන්ධන භූමිතෙල් බෙදා දීමේදී විශේෂයෙන්ම භූමිතෙල් නෑ ඒක තමයි යෝජනා කරපු ක්‍රමවේදය. ඒක තමයි කැබිනට් මණ්ඩලයේ යෝජනා කරපු ක්‍රමවේදය. ඒ යෝජනා තමයි මම කිව්වේ. නමුත් ඒක මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා මුදල් වෙන් වෙන්න ඕනේ. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට අමතරව භූමිතෙල් ලබා දීමේදී පහුගිය කාලේ අපිට යම් අර්බුදයක් තිබුණා. විශේෂයෙන්ම ධීවර සහ අඩු ආදායම් ලාභී පවුල් වලට භූමිතෙල් ලබා දීම ක්‍රමවත්ව සිදු කළ යුතු නිසා අපි ධීවර අමාත්‍යාංශයෙන් හඳුනාගත්ත ලයිස්තු වලට තමයි අපි ඉන්ධන පිරුම් මහල් වලට දීලා අපි ඒ කටයුත්ත කරන්න උනේ.
Question number 32, Honorable Ajit Manapurma. Honorable Member, what is the point of order?
Clarification. No. Garu, Amatumani, Obatuma Divara Pradeshak Niyojanekarani, Ma Divara Pradeshak Niyojanekarani, Me Prashne Itamat, Mangita Sangvedi, Mukada, then Divara Janatava, Garu Amatuma. මාස 6කට ආසන්න කාල සීමාවක් මේ ලාම්පුතෙල් අර්බුදයත් එක්ක ගැටෙනවා. දැන් මිල වැඩි කරලත් ලාම්පුතෙල් ඒ අවශ්‍ය ප්‍රමාණයට ගන්න විදියක් නැහැ. සාමාන්‍ය එක් දින බෝට්ටුවකට ලීටර 30ක් 40ක් අවශ්‍යයි ගරු ඇමතුමා. මේකට යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවද?
Honorable Minister,
ධීවර අමාත්‍යාංශයෙන් අපිට ලැබෙන යෝජනා අනුව විශේෂයෙන් මේ අඳුනාගත්ත ඉන්ධන පිරුම් මහල් තියෙන එකට ලබා දෙනවා. ඔබතුමාගේ ඒ අඩුපාඩුවක් තියෙන තැනක් තියෙනවා නම් අපිට දැනුවත් කරන්න. ඒ කලාප වලට අපි ලබා දෙන්න පුළුවන් ධීවර කටයුතු වලට අවශ්‍ය භූමිතෙල් ටික අපි ලබා
දෙනවා. Thank you. Honorable Member, what is the point of order?
දැන් ඔබතුමාගේ මම අහන්නේ දැන් මේ ස්ථාවර නියෝගවල තිබෙනවා മന്ത്രിවරයා ආවේ නැත්නම් දෙවෙනි වතාවේ තමයි മന്ത്രിවරයාගේ අවස්ථාවක් තියෙනවා අහන්න මුලසුන්. එවේදී മന്ത്രിවරයා හිටියත් සභාගත කිරීම තමයි මේ ස්ථාවර නියෝග අනුව තියෙන්නේ. ඒක ස්ථාවර නියෝග වෙනස් කිරීම මම දන්නේ නැහැ. මම ඉගෙන ගත්ත විදිහට බලයක් නැහැ. සභාව අත්හිටුවනකම් ස්ථාවර නියෝග අත්හිටුවොත් බලයක් එනවා. මම දැක්ක දැන් සභාවේ ඇමතිවරු ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතු. മന്ത്രിවරයාගේ ප්‍රශ්නේ දෙවෙනි වාරේ අහන්නේ නැතුන් සභාවේ නැගිලා යනවා. මේක පස්සේ මට අහන්න විදියක් නැහැ කියලා. ඒතකොට ඒ නියෝගය දෙන්නේ කොහොමද කියන කාරණේ අහනවා. ඊළඟට මම 33 එකෙන් ඔබෙන් අහනවා. ඔබ කියවලා බලන්න මම ගරු ඇමතුමාගේ ඇමතුමා බොරු ප්‍රකාශයක් කරනවා. ගරු ඇමතුමා
දැන් Honorable Member, Honorable Member, this is not a point of order. Thank you. Honorable Member, that is not relevant to the question that you are asking the Honorable Minister. Question number 32, Honorable Ajit Manaparma to ask the Minister of Power and Energy. Question 33, Honorable Gamini Velayabola to ask the Minister of Power and Energy. Order please. Order please. Question 33, Honorable Gamini Velayabola to ask the Minister of... Order please, this is the first warning. If you make a sound, we will have to...
Garu, Niyojya Karya Sabhapathitumani, Pirithuru Laba Denawa, Aa Eka, Sri Lankave Manna,
Order please, allow the Minister to speak.
Aa Eka, Ou.
Honorable Member, this is the third warning. Please allow the Member to speak.
Pirithuru Laba Denawa, Kali Denna. Eh, Podi Lamai.
Honorable Minister, I'm warning you, if you disturb the house, you will be asked to, you'll be sent out. Honorable Minister, order please. Please allow the Honorable Minister to speak from both the sides.
Adhik, Sri Lanka Kanithil Sangwardhan Adhikari Haraha Sri Lanka Rajaya Videshiya Samagam Samaga Eka Baddhava Divayina Vata Pihiti Mannaram Droniye කාවේරි ද්‍රෝණිය සහ ශ්‍රී ලංකා ද්‍රෝණිය තුල පිහිටා ඇති ගවේෂණ බිම් කොටස් තෙල් හා ගෑස් නැති පිළිබඳව ගවේෂණ හා පර්යේෂණ අධ්‍යයනය සිදු කරනු ලැබේ. ආ එක මන්නාරම ද්‍රෝණියේ ගවේෂණාත්මක කැණීම් මගින් 2011 වසරේදී මන්නාරම ද්‍රෝණියේ වයම දිග වෙරළට උබ්බෙන් ස්වභාවික වායු නීති දෙකක් සොයාගෙන ඇත. මීට අමතරව මෙතෙක් සිදු කරන ලද සියලුම ගවේෂණ අධ්‍යයනයන් මගින් මන්නාරම ද්‍රෝණියේ ක්‍රියාකාරී හයිඩ්‍රෝකාබන් පද්ධතියක් පවතින බව තහවුරු වී ඇත. දැනට පවතින ඛනිජ තෙල් ගවේෂණ දත්ත හා අනෙකුත් ගෝලීය දත්ත මත සිදු කරන ලද ඛනිජ තෙල් තක්සේරු අධ්‍යයනයන්ගෙන් මන්නාරම ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9ක් පවතින බවට හඳුනාගෙන ඇත. A2 ඒ සඳහා පවතින බාධාවන් පහත දැක්වේ. 1 COVID-19 ගෝලීය වසංගතත්වයේ හමුවේ ජාත්‍යන්තරිකව සිදු වූ ආර්ථික පසුබෑම් තුළ විදේශීය ආයෝජකයන් ආයෝජනයට අයිතිවරමත් වීම. 2 විදේශීය ණය ගෙවීම් පිළිබඳව දර්ශක අනුව ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පහළ ශ්‍රේණිය යටතේ වර්ග කිරීම හේතුවෙන් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආයෝජනය කෙරෙහි දක්වන ආකර්ෂණය අඩුවීම. 3 ආයෝජකයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ඛනිජ තෙල් පිළිබඳ නව දත්ත ප්‍රමාණවත් නොවීම. A3 ඉහත 2 කොටසේ දක්වා ඇති බාධක සහ ගැටලු හේතුවෙන් සුදුසු ආයෝජකයන් සොයා ගැනීමට නොහැකි වීම. A4 1 2020 ඔක්තෝබර් මාස ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කිරීම තුළින් නව බලශක්ති මූලාශ්‍රයක් ලෙස ස්වභාවික වායු ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ආයෝජකයන් ආකර්ෂණය දිනා ගැනීම. 2 2021 ජූලි මාස සංශෝධිත හයිඩ්‍රෝකාබන් ගවේෂණ බිම් කොටස් සිතියම් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීම ඒ නිවැරදි තොරතුරු ආයෝජකයන් වෙත ලැබීමට උපකාරී වන්නකි. 3 2021 ඔක්තෝබර් මාසදී 2021 නව ඛනිජ තෙල් සම්පත් පනත බලාත්මක කිරීම එමගින් ප්‍රතිපත්ති කැකදීම නියාමනයේ සැපයීම සහ මෙහෙයුම් සිදු කිරීම සඳහා ස්ථාවර සහ ස්වාධීන ආයතන පිහිටුවීමට කටයුතු කරන ලදී. තවද ශක්තිමත් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම සඳහා වඩාත් නියම්මශීලී ගිවිසුම් වලට ලැබීමට මෙමගින් අවශ්‍ය අවකාශ සැලසී ඇත. 4 ගවේෂණ වැඩසටහන් ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජකයන්ගේ යෝජනා කැඳවීම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ රෙගුලාසි 2021 නව ඛනිජ තෙල් සම්පත් පනතට ඇතුළත් කිරීමට පියවර ගැනීම. අංක 5 2018 සහ 2021 දී බහු සේවාදායක පදනම් මත නව භූකම්පන හා ගුරුත්වාකර්ෂණ දත්ත ශ්‍රී ලංකාව වටා පිහිටි ද්‍රෝණි 3ම තෝරාගත් ප්‍රදේශවලින් ලබා ගැනීම. අංක 6 ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් නිරන්තරයෙන් ඛනිජ තෙල් හා ස්වභාවික වායු ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආයෝජකයන් සමග සාකච්ඡා පවත්වමින් අධිකාරී සතු දත්ත මිලදී ගැනීමට අවස්ථා සැලසා දෙමින් නව ගවේෂණ අවස්ථා බිහි කර ගැනීමට කටයුතු කරමින් සිටී. සහ මේ ප්‍රශ්නේ අහන වෙලාවට පසුව ගරු මන්ත්‍රීතුමනි, ගිය සතියේ අපි අත්සන් කරා විශේෂම නීතිපතිවරයාට ඉදිරිපත් කරන්නේ අවශ්‍ය කෙටුම්පත් වලට. අයි බලාපොරොත්තු වෙනවා සති දෙකක පමණ කාලෙකදී මේ කෙටුම්පත් අපිට අවශ්‍ය සේවා සම්පූර්ණ කරලා ඒ ආයෝජකයන් දිරිගන්නන්න පුළුවන් වෙයි කියලා.
ස්තුතියි මූලාසනාරුව මන්ත්‍රීතුමනි. මේ හා බැඳී මගේ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ, ඔබතුමා හොඳ විස්තරයක් ඉදිරිපත් කළා. අපි ප්‍රාර්ථනා කරනවා ඉතා ඉක්මනින් මේ ඛනිජ තෙල් කැණීම් බලශක්තිය ප්‍රශ්නයට විසඳුමක් විදිහට උකා ගන්න ලැබේවා කියලා. පළවෙනි ප්‍රශ්නය, දැන් මූලාසනාඩු උඩ ගරු කාරක සභා සභාපතිතුමනි, ගරු ඇමතිතුමනි, ලංකාවේ සියලුම ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තාම පුජ්ජලික බස් රථ ප්‍රවාහන සේවය, ඒ වගේම මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවය, ඒ වගේම දුම්ඩිහරා ප්‍රවාහන සේවය, පාසල් ළමුන් පාසල් බස් රථ ප්‍රවාහන සේවය, රටේ සියලුම නිෂ්පාදන ගොවිබිම් වලින් වෙළඳපොළට ගෙනෙන එක, ආනයනික ද්‍රව්‍ය වෙළඳ නගරය වන කොළඹ නගරයේ ඉඳලා රට පුරා බෙදා හැරීම, මේ කියන සියලු දේවල් වලට මූලික වශයෙන් බලපවත්වන ඉන්ධන වර්ගය තමයි ඩීසල් ඉන්ධන වර්ගය. හැබැයි මේ ප්‍රශ්නේ ඔබතුමාට මම හිතන්නේ කලිනුත් යොමු වෙන්න ඇති. නමුත් මේ දැන් මේ වෙනකොට ගොවියන්ගේ අස්වැනු නෙල්ලා ඒවා අරන් ගෙන්න විදිහක් නැතුව මේ මිල බලපෑමක් වෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තියෙද්දී පෙට්‍රල් වල මිල විතරක් අඩු කළා ඩීසල් වල මිල අඩු නොකිරීම අත වශයෙන්ම කියනවා නම් මේ ප්‍රධාන මධ්‍යගත ප්‍රශ්නයට පිළිතුරු සැපයීමකට වඩා වෙන ආකාරයක විසඳුමක්. පෙට්‍රල් මිල වැඩි අඩු කරපුවක හොඳයි, ඒක ගැන ගැටලුවක් නැහැ. නමුත් රටේ ආර්ථිකයේ ගාමක බලවේගයට යෙදුම් පිරිවැය අඩු කිරීමේ ප්‍රධාන චේතනාවෙන් අඩු කරනවා නම් අඩු කළ යුතු තිබුණේ ඩීසල් මිල. මම අහන්න කැමතියි ඇයි මේ ඩීසල් මිල අඩු කරන්න බැරි වෙන්නේ කියන එක.
Honorable Minister.
ගරු නියෝජක ආරක සභාපතිතුනි, මම මේ ප්‍රශ්නයට පිළිතුරු කලින් ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා. විශේෂයෙන්ම මම පිළිගන්නවා ඔබතුමා කියන ආකාරයට මේ රටේ පොදු ප්‍රවාහනය සහ කෘෂිකාර්මික දීවර කියන කටයුතු වලට බහුල වශයෙන් පාවිච්චි කරන්නේ ඩීසල්. ඒ නිසාම තමයි අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ මම හිතන ඉතිහාසයේ පුරාවටම ඩීසල් කියන මිල පෙට්‍රල් මිලට වැඩිය පහත මට්ටමක තිබුණේ. නමුත් අපේ ලෝකයේ මට්ටම ගත්තොත් එහෙම ලෝකයේ සෑම රටකම පාහේ ඩීසල් මිල පවතින්නේ පෙට්‍රල් මිලට වැඩිය වැඩි අගයක. ඒ නිසා ඩීසල් මිල අඩු කරනවා නම් ඩීසල් වලට යම් සහනාධාරයක් ලබා දෙනවා නම් ඒක අපිට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හැටියට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය යම් කිසි මුදලක් ඒ සඳහා ආයෝජනය කළ යුතුයි ඒ සහනාධාරය ලබා දීම සඳහා. නමුත් අපි විශ්වාස කරනවා ඉදිරි කාලයේදී විශේෂයෙන්ම අපිට දීර්ඝ කාලයක් තිස්සේ මේ ඩීසල් භාවිතයෙන් කරන විශාල පොදු ප්‍රවාහණය වැනි කටයුතු අපිට විකල්ප බලවේග වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම මාරු යුතුයි කියන එකත් විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔබතුමා අහපු ප්‍රශ්නෙත් එක්ක මන්නාරම ද්‍රෝණියේ අපේ තියෙන ගවේෂණත් එක්ක විශේෂයෙන්ම මට පෙරහිටපු අමාත්‍යතුමා උදේගාමම්පල මහත්මයා මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරලා තිබුණා. එතුමා ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරලා තිබුණා. විශේෂයෙන්ම අපි හයිඩ්‍රෝකාබන් කියන ඒ විශේෂය සඳහා අපි ප්‍රවේශයක් ගන්නවා නම් මම හිතනවා අපි පොදු ප්‍රවාහණය ඇතුළු කාරණා මේ විශේෂයෙන්ම ඩීසල් කියන ඒවායින් අපි ට්‍රාන්සිෂන් එකට යන්න ඕන කියලා. ඒ නිසා අපේ තියෙන සම්පත් උපරිම ප්‍රයෝජනෙට ගන්නවා නම් අපි අනිවාර්යෙන්ම පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතිනේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික වාහන ඉලෙක්ට්‍රික් වාහන සහ හයිඩ්‍රෝකාබන් සඳහා අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රවේශයක් ගන්න ඕන. ඩීසල් සඳහා ලබා දීම තුලින් ඔබතුමා කියනවා වගේ යම් සහනයක් ලැබෙනවා. නමුත් ඒක තීන්දු කරන්න ඕන මුදල් අමාත්‍යාංශ මහා භාණ්ඩාගාරයේ මිල සූත්‍රය අනුව අපිට එවැනි තීන්දුවක් ගන්න බෑ.
බැඳී දේ තමයි අමතිතුමනි, දැන් මේ අපි පිරිපහදු කරපු ඩීසල් ගෙනේන නිසා මිල අඩු කිරීමේ ලොකු නැඹුරුවකට යන්න බැරි බවක් තියෙන බව බලශක්ති අමාත්‍යාංශ හරහා මම දැක්ක නිවේදනයක් නියුක්ත කරලා තිබෙනවා. දැන් බොරතෙල් මිල අඩු වෙනකොට පිරිපහදු කරපු ඩීසල් මිලදී ගැනීමේ ගිවිසුම් වලදීත් ඒ අඩු වෙන බොරතෙල් මිල පිරිපහදු කරපු ඩීසල් වලට මිල පහල යන ආකාරයට ගිවිසුම් ගත වෙලා නැද්ද කියන කාරණාව දැනගන්න කැමතියි.
අරු නියෝජකාරක සභාපතිතුමනි, අපේ පිරිපහදුවෙන් මම නැවත කියන්නේ මුළු අවශ්‍යතාවයෙන් 30% තමයි උපරිම ලෙස අපි ඉන්ධන නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ නිෂ්පාදනය කරන ඉන්ධන අතරෙත් ඩීසල් කියන එක දැන් අපි විවිධ බොරතෙල් විශේෂයන් තියෙනවා අපේ රටේ අපි පාවිච්චි කරන. එතන බොරතෙල් විශේෂයන්ගෙන් අපි කියමු උපරිම ඩීසල් ප්‍රමාණයන බොරතෙල් විශේෂය කියලා. උපරිම විශේෂයන බොරතෙල් ප්‍රමාණය ගත්තත් සාමාන්‍යයෙන් අපිට මෙට්‍රික් ටොන්, ඒ කියන්නේ අපේ මෙට්‍රික් ටොන් සාමාන්‍යයෙන් දෛනිකව නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ 2000කට ආසන්න සංඛ්‍යාවක් විතරයි උපරිම සංඛ්‍යාව ගියත්. නමුත් අපේ අවශ්‍යතාවය තියෙනවා රටේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 6500ක්. අපි මේ දවස්වලක සීමා කරලා තියෙනවා මෙට්‍රික් ටොන් 4000ට. ඒතර ඒකෙනුත් 3න් 1යි උපරිම ධාරිතාව ගියත් අපි කියන අර ප්‍රමිතියෙන් අපි හිතමු ඩීසල් වැඩියෙන් වෙන ප්‍රමිතියන බොරතෙල් එක පාවිච්චි කළා. ඒ ගියත් අපිට 3න් 1යි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි කෙසේ හෝ අපි අර නිමි ඉන්ධන අනිකුත් ඉන්ධන අපි ආනයනය කළ යුතුයි. ඒ ඉන්ධන ආනයනය කිරීම සහ අපේ තියෙන පිරිපහදුවේ අපේ ධාරිතාව සහ අපේ පිරිපහදුවේ නිෂ්පාදනය කියන වියදම් දෙක තුනම එකට කලමනාකරණය කළ තමයි අපිට ගණන් හදන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ දවස්වල හදන්නේ විශේෂයෙන්ම අපේ ඉන්ධන මත ඒ යන වියදම තක්සේරු කරන්නේ ආනයනික වියදම සහ අපේ පිරිපහදුවේ අපේ නිෂ්පාදන වියදම දෙකම එකට එකතු කළා තමයි අපි මේ වියදම කලමනාකරණය කරන්නේ වියදම හදන්නේ.
Thank you. Question 34. Honorable Vasudeva Nanekara to ask the Minister of Devani question ever. You have asked the second question as well. No, you have asked the second supplementary question. No, sorry. Honorable member, what is the point of it? Honorable member, this is, you have to go by the questions. Thank you. Question number 34, Honorable Vasudeva Nanekara.
Sorry, babe.
Honorable members, we have to go by the agenda. Honorable Gamani Valebala, we have already given you two questions. You can ask the clarification question. Honorable Gamani Valebala.
ගරු ඇමතිතුමනි, දැන් විදුලි කප්පාදුව සිද්ධ වෙන අවස්ථාවේදී අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙනකොට මිනි හයිඩ්‍රෝ පවර් ව්‍යාපෘති මං හිතන්නේ 500කට විතර ආසන්න සංඛ්‍යාවකින් නැෂනල් ග්‍රිඩ් එකට විදුලි බලය සැපයෙනවා. දැන් විදුලි බල කප්පාදුව තියෙනකොට මේ කුඩා විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය ජාතික පද්ධතියට ගණ්ඩ ක්‍රමවේදයක් නැහැ කියලා ඒ නිසා ඒ ජලය අපතේ ගිහිල්ලා ඒ වෙලාවේදී නිෂ්පාදනය කරන්න පුළුවන් විදුලි ප්‍රමාණය අපතේ යනවා කියන එක පිළිබඳව තොරතුරක් වාර්තා වෙලා තිබෙනවා. මම කැමතියි මේ පිළිබඳව පැහැදිලි කර ගැනීමක් ඔබතුමා කරනවා නම් ඒ කතාව ඇත්තද? එහෙම නැත්නම් එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒ නිවැරදි කර ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් අපිට මේ අවස්ථාවේදී අනුගමනය කරන්න බැයිද කියන එක.
ඒක කලින් එසේ තිබුණා ගරු මන්ත්‍රීතුමනි. නමුත් අපි මේ මිනි හයිඩ්‍රෝස් එකෙන් විශේෂයෙන්ම තියෙන ප්‍රදේශවල විදුලි කප්පාදුව සිදු කරන්නේ නැහැ දවල් කාලයේ ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන්. ඒ නිසාම තමයි දවල් කාලයේ විදුලි කප්පාදුව දැන් අඩු කරලා තියෙන්නේ. අර සූර්ය පැනල වලින් අවශ්‍ය උපරිම ධාරිතාව ලබා ගැනීම සඳහා අපි රාත්‍රී කාලයට පැය විනාඩි 20ක ගෙනියන්නේත් දවල් කාලයේ පැයක කියන කාලසටහන ඉන්නේත් අර උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා. නමුත් අපි පැය දෙකයි විනාඩි 20ක් එසේ හෝ ලබා ගත යුතුයි. ඒ නිසා තමයි පැයක් හරි යන්නේ අපි දවල් කාලෙට. ඒ පැයත් රාත්‍රී යන්න පුළුවන් නම් හොඳයි. නමුත් රාත්‍රී යෑමේදී අපහසුතාවයන් වලට ලක් වෙන පිරිස වැඩි. ඒ නිසා අර ඒ ප්‍රදේශවල මිනි හයිඩ්‍රෝ තියෙන ප්‍රදේශවල විදුලි කප්පාදුව කිරීම අවම වශයෙන් සිදු කරන්න සමහර තැන්වල සිදු කරන්නෙම නැහැ.
Thank you. Honorable member, we have to go by the order of questions. I'm sorry. Honorable member, we have to go by the order of questions. Sorry. Honorable Vasudeva Nanayakara to ask the Minister of Power and
Energy.
Honorable Minister.
Garu Niyojakarga Sabhapathuni aa ekka අදාළ ව්‍යාපෘති යෝජනාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත මේ වෙනතෙක් ලැබී නොමැති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමු. ආ දෙක පැන නොනගී, ආ තුන පැන නොනගී, ආ පැන නොනගී.
සභාපතිතුමනි, අමතුමාගෙන් අපි දැනගන්න කැමතියි මේ මගේ ප්‍රශ්නේ කුමන වචනයකෝ වරදක් නිසා ඔබතුමා ඔය පිළිතුර දුන්නේ නම් ඒ වචනය නිවැරදි කළ ඩෙන්මාර්කෙන් හෝ කුමන වූ රටකින් හෝ කුමන වූ හෝ සමාගමකින් හෝ එබඳු වූ අර්පණයක් ලැබී තිබේද නැත්නම් ලබා ගැනීමට ඔබතුමන් ක්‍රියා කරමින් ඉන්නවාද?
අරෝ නියෝජ්‍ය කාර්ය සභාවතුනි, මම අහලා තියෙන ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීලා තියෙන්නේ. කුමන හෝ රටකින් හෝ කියන එක දෙමුත් එහෙම අපිට විශාල වශයෙන් තියෙනවා යෝජනා ආපු විශාල ප්‍රමාණයක්. අභිලාෂක ඇඳවීමේදී 513ක් ඇවිල්ලා තියෙනවා විවිධ යෝජනා. නමුත් රජයන් අතර යෝජනා හැටියට අපිට එහෙම යෝජනා ලැබිලා නැහැ. මම දන්නා පරිදි ඔබතුමාට මම කරුණු හොයලා බල ඉවරලා අපිට තව දෙන්න පුළුවන් වෙනත් රටවල් වලින් එවැනි යෝජනා ඇවිල්ලා තියෙනවා.
සූර්ය පැනල පියසි මත සවිකිරීමේ කියන ඒ නිර්ණායකය තුල දැනට ක්‍රියාත්මක වී තිබෙන විදුලි සැපයුම කොපමණද? එය කොපමණ තව ඉදිරියට වැඩි කර ගැනීමේ සැලසුමක් තිබේද? ඒ සැලසුම කුමක්?
දැනට ගරු නියෝජ්‍ය කාර්ය සභාවේ මෙගාවොට් 600ක් පමණ මේ වසර වෙන විට වහලේ මත සූර්ය පැනල වලින් විදුලිය ලබා ගැනීම සඳහා යොදලා තියෙනවා. ඒක ගිය අවුරුද්දේ තිබුණේ මෙගාවොට් 150ක් පමණ, මේ අවුරුද්දේ මේ වෙන විට 600ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුනි මේ අවුරුද්දේ අවසාන වෙනකොට අඩුම තරමේ තව මෙගාවොට් 150ක් මේ අවුරුද්දේ වහලේ මත සවිකිරීමේ කටයුතු වල දායක වෙන්න ඊට වඩා වැඩි කොටසක් කරන්න පුළුවන් වෙනවා. අපිට විදේශ විනිමය පිළිබඳ ගැටලුවක් තියෙනවා. මොකද අපිට ණයවර ලිපි විවෘත කර ගැනීම අභියෝගයක් වෙලා තියෙනවා. මේ සූර්ය පැනල, ඉන්වර්ටර්, කේබල්, බැටරි මේ සියලුම දේ අපි ආනයනය කළ යුතු. ඔබතුමා මගෙන් කලින් ඇහුවා මේක අපේ රටේ නිෂ්පාදනය කරන්න බැරිද කියලා. රටේ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. නමුත් ඒ නිෂ්පාදන පිරිවැය වැඩි. මෙපමණ ප්‍රමාණයකට එතන සුළු ප්‍රමාණයකට කරන්න නිෂ්පාදන පිරිවැය වැඩි හින්දා තමයි චීනය, ඉන්දියාවෙන් රටවල් වලින් මේක ආනයනය කරන්නේ. අපිට ණයවර ලිපි වෘත කරන්න අවස්ථාව ලැබුණොත්, යම් මුදලක් ලැබුණොත් එහෙම විදේශ විනිමය හැටියට අපිට තව කොටසක් මේ ආකාරයෙන් කරන්න පුළුවන්. නමුත් අපි යෝජනා කරලා තියෙනවා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 100ක මුදලක් අපිට යෝජනා වෙලා තුන 2016 එක තාම වෙනකන් ක්‍රියාත්මක කළා නැහැ. අපි බලාපොරොත්තු වෙන ලබන මාසෙ ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම රජයේ ගොඩනැගිලි, විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම පාසල් පද්ධතිය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් පද්ධතිය මේ වෙන විටත් එක කරමින් පවතිනවා. යුද හමුදාව, පොලිසිය ඇතුළු රජයේ ගොඩනැගිලි, ඒ වගේම ආගමික සිද්ධාස්ථාන අලුතෙන් ඒ අවශ්‍යතාවය මතුවලා තියෙනවා. ඒවටත් මේ වහලේ මත සූර්ය පැනල අපි භාවිතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
Honorable member. Honorable Vasudeva Nanayakara.
දැන් කොපමණ කාලයක් තුළ කොපමණ ප්‍රමාණයක් ඔය විදුලි බලය සූර්ය පැනල හරහා ගැනීම තුළින් අපිට තෙල් මත තියෙන යැපීම 100ට කීයකින් අඩු කරගන්න ඔබතුමාගේ ප්‍රොජෙක්ෂන් එකක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දැනට තියෙන හිඟතාවයේ තියෙන්නේ මෙගාවොට් 500ක 600ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම ඒ 500ක 600ක වගේ ප්‍රමාණය අපිට වහලය මත සවිකරන සහ ඒ වගේම පොළොව මත සවිකරන සුලම් බලය සූර්ය බලය කියන එකෙන් අපිට ලබා ගැනීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරනවා. දැන් මේ වන විට නම් අපි නොරොච්චොල බලාගාරය බිඳ වැටීම නිසා තමයි ඩීසල් සහ දැවිතෙල් කියන එක අපි පාවිච්චි කරන්නේ. නමුත් පහුගිය මාස 3 ගත්තම අපි 2%ක්වත් පාවිච්චි කළා නැහැ දැවිතෙල් ඉන්ධන කියන ඒවා අපේ විදුලි උත්පාදනය කිරීම සඳහා. අපි ජලය පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති පමණමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ මෙගාවොට් 500ක වගේ ප්‍රමාණයක් ආවොත් එහෙම අපිට සම්පූර්ණයෙන්ම අඩුම තරමේ කෙටි කාලීනව ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. නමුත් දීර්ඝ කාලීනව යන්න නම් අපේ සම්පූර්ණ අවශ්‍යතාවයේ දැනට තියෙන අවශ්‍යතාවයේ අද දවසේ තියෙන්නේ මෙගාවොට් 2800යි. ඒ 2800ෙන් 1600ක් පමණ තමයි ජලයෙන් සහ පුනර්ජනීය බලශක්තියෙන් තියෙන්නේ. 900ක් එන්නේ ගල්ලංගුරු වලින්. ඉතින් ඒ ගල්ලංගුරු වලින් 900ක් අපිට ආවරණය කරගන්න පුළුවන් නම් අර පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඒක තමයි අපේ දිගු කාලීන සැලසුම හැටියට තියෙන්නේ.
Thank you.